අවකාශයේ පාසල
අපේ ඉස්කෝලේ
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
පුංචි අපේ රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර
ආයුබෝවන් දුවේ පුතේ. අදත් රුහුණු ගුරු ගෙදර රේඩියෝ පාසලට ගුවනින් එකතු වුණු මගේ දූල පුතාලා තොරතුරු හා සංනිවේදන තාක්ෂණය 11 ශ්‍රේණිය පෙළ පොතයි රුහුණු ගුරු ගෙදර සංගරාවයි ගුරු ගෙදර විනුවෙන්ම වෙන් කරගත්තු සටහන් පොතත් අතට අරගෙන මේ පාඩම් මාලාව එක්ක සම්බන්ධ වෙනව ඇති නේද? ඉතින් අද පාඩම සාකච්ඡා කරන්න එකතු වෙන මම අකුරැස්ස මහාවිද්‍යාලයේ නදීකා වීරසිංහ ගුරුතුමිය. අද අපේ පාසලේ ඉගෙන ගන්න දරුවෝ දෙන්නෙක් මේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙනවා. චතුරිකා සඳමාලිදුවත් කුසුම් සඳමාලිදුවත් ආදරයෙන් පිළිගන්නවා. ආයුබෝවන්.
ආයුබෝවන් ටීච.
කලින් දවසේ අපි කතා කළා තොරතුරු හා සංනිවේදන තාක්ෂණය පාඩම් මාලාවේ අන්තර්ජාලය සහ විද්‍යුත් තැපෑල පාඩමේ අන්තර්ජාලයේ ප්‍රධානම සේවාවන් කිහිපයක් පිළිබඳව. විද්‍යුත් තැපෑල පිළිබඳව, විද්‍යුත් තැපැල් ගිනුමක් භාවිතා කරන ආකාරය පිළිබඳව, ඒ වගේම නිවැරදිව විද්‍යුත් තැපැල් ගිනුමක් භාවිතා කරලා විද්‍යුත් තැපැල් ලිපියක් තවත් කෙනෙකුට ඇමුණුමක් සහිතව යවන ආකාරය ගැන අපි කලින් දවසේ මගේ දූල පුතාලත් එක්ක සාකච්ඡා කළා.
ටීචර්, විද්‍යුත් තැපැල හරහා ඕනම ප්‍රමාණයක ගොනුවක් යවන්න පුළුවන්ද?
ඔව් දුවේ, දුවේ ඇහුවේ හොඳ ප්‍රශ්නයක්. මොකද කලින් දවසේ අපි කතා කළානේ විද්‍යුත් තැපැල හරහා ගොනුවක් හුවමාරු කරන ආකාරය ගැන. ඕනෑම ආකාරයක ඕනෑම ප්‍රමාණයක ගොනුවක් මේ විදිහට විද්‍යුත් තැපැල හරහා යවන්න පුළුවන්ද කියන ප්‍රශ්නය මගේ අහගෙන ඉන්න දුවල පුතාලටත් පැනනගින්න ඇති. විද්‍යුත් තැපැල හරහා කුඩා ප්‍රමාණයේ ගොනුවක් හුවමාර කළ හැකි නමුත් විශාල ප්‍රමාණයේ ගොනු හුවමාරු කළ නොහැකි. අන්න ඒ නිසා විශාල ප්‍රමාණයේ ගොනු හුවමාරුවේදී ගොනු හුවමාරු නියමාවලිය භාවිතා කරනවා. ගොනු හුවමාරු නියමාවලිය කියන්නේ අන්තර්ජාලයේ තවත් එක් ප්‍රධාන සේවාවක්. සේවා ලාභී පරිගණකවල ගොනු අන්තර්ජාලයට මුදා හැරීමටත් අන්තර්ජාලයේ සේවාදායක පරිගණකවලින් ගොනු ලබා ගැනීමටත් FTP File Transfer Protocol භාවිතා වෙනවා. සරලවම කිව්වොත් දුවේ පුතේ, විද්‍යුත් තැපෑල හරහා යැවිය නොහැකි විශාල ප්‍රමාණයේ ගොනු අපි අන්තර්ජාලය සමග සම්බන්ධ වූ සේවාදායක පරිගණක වෙත ගබඩා කරලා ඒ හරහා හුවමාරු කරනවා. අන්න ඒ වෙලාවේදී භාවිතාවන රීතිමාලාව තමයි ගොනු හුවමාරු නියමාවලිය. ඔව් දුවේ පුතේ, ගොනු හුවමාරු නියමාවලිය භාවිතා වෙන්නේ සේවා ලාභී පරිගණකයක තියෙන ගොනු අන්තර්ජාලයට මුදා හැරීමට. ඒ කියන්නේ අප්ලෝඩ් ෆයිල්. ඉංග්‍රීසියෙන් අපි හැමතිස්සෙම හඳුන්වන්නේ අප්ලෝඩ්. අන්තර්ජාලයේ සේවාදායක පරිගණකවලින් ගොනු ලබා ගැනීමට. ඒ කියන්නේ අපි ඉංග්‍රීසියෙන් සඳහන් කරනවා ඩවුන්ලෝඩ් ෆයිල්. මෙන්න මේ අවස්ථාවේදී තමයි ගොනු හුවමාරු නියමාවලිය භාවිතා වෙන්නේ. ඕනෑම ප්‍රමාණයක ගොනුවක් අන්තර්ජාලයේ විද්‍යුත් තැපෑල හරහා හුවමාරු කරන්න හැකියාව නොමැති බවත්, ප්‍රමාණයෙන් ඉහළ ගොනුවක් හුවමාරු කිරීම සඳහා යොදා ගන්නා වෙනත් උපක්‍රම පවතින බවත් මගේ දූල පුතාලට දැන් පැහැදිලි වෙන්නේ නැති නේද?
ඔව් ටීචර්.
අපි දැන් අන්තර්ජාලයේ තවත් සේවාවක් ගැන බලමු. දුරස්ථ පිවිසුම. අන්තර්ජාලයට සම්බන්ධ වෙලා තියෙන පරිගණකයක් දුරස්ථව සිට පාලනය හා හැසිරවීම දුරස්ථ පිවිසුම මගින් සිදු කරනවා.
තේච, කොහොමද දුරස්ථ පිවිසුම යොදාගන්නේ?
මගේ දූල පුතාලට මේ කාරණාව ගැන ලොකු ප්‍රායෝගික අවබෝධයක් නැති වුණත් මම මේක උදාහරණයකින් විස්තර කරන්නම්කෝ. කොවිඩ් ව්‍යසන කාල සීමාවේ අපට නිවසෙන් බැහැරවීම සීමා කරලා දරුවන් මේ ව්‍යසනයට ගොදුරු නොවෙන්න ආරක්ෂා කරගන්න අවශ්‍ය නිසා පාසල් නිවාඩු දුන්නනේ. අන්න ඒ අතර මට 11 ශ්‍රේණියේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණ විෂය ඉගෙන ගන්න මගේ පාසලේ දුවෙක් කතා කළා. එයාගේ නම සඳමාලි. ඒ දුවගේ ප්‍රශ්නේ තමයි,
ටීචර් මට පරිගණකයක් අන්තර්ජාල සම්බන්ධතාවයක් කියන දෙකම තියෙනවා. ඒත් අම්මගේ ෆෝන් එකේ තමයි WhatsApp තියෙන්නේ. මට අවශ්‍යයි අම්මගේ දුරකථනයට ලබාගෙන තියෙන WhatsApp සම්බන්ධතාවය මගේ පරිගණකයට සම්බන්ධ කරගන්න.
ඒ දරුවා බලාපොරොත්තු වුණේ මම මේ ක්‍රියාවලියට උදව් කරගන්න. ඉතින් එයාගේ ඩෙස්ක්ටොප් එකට මේ සම්බන්ධතාව ලබා ගනිද්දි පරිගණකයේ දෝෂයක් සටහන් වෙන බව සඳමාලි දුව කිව්වා. අන්න ඒ වෙලාවේ මම ටීම් පීව කියන මෘදුකාංගය එයාගේ පරිගණකයට ස්ථාපනය කරගන්න ආකාරය වීඩියෝවක් මගින් කියලා දුන්නා. ටීම් වීව කියන යෙදු මෘදුකාංගය යොදාගෙන මම මගේ පරිගණකය හරහා සඳමාලි දුවගේ පරිගණකය හැසිරෙව්වා. ඊළඟට එයාට අවශ්‍ය විදිහට පරිගණකයේ සෙටිංස් නිවැරදි කරලා සකස් කරලා සඳමාලි දුවට අවශ්‍ය වුණ WhatsApp මෘදුකාංගය දුවගේ ඩෙස්ක්ටොප් පරිගණකයට ස්ථාපනය කරලා දුන්නා. පරිගණක අන්තර්ජාලය හරහා මේ වගේ දුරස්ථව හැසිරවීමේදී ශක්තිමත් මුරපදයක් භාවිතා කරන්නත් ඕන. එහෙම නොමැති වුණොත් දත්ත තොරතුරු සොරා ගැනීමේ අවධානම පවතින බව මගේ දූල පුතාලා හොඳින් මතක තියාගන්න ඕන.
ටීචර්, අන්තර්ජාලය හරහා විභාග ප්‍රතිඵල දැනගන්නත් අපිට පුළුවන් නේද?
ඔව් දුව. පරිගණක ජාලගත කිරීමේ ප්‍රධාන අරමුණක් තමයි සම්පත් හවුලේ භාවිතය. සේවාදායක පරිගණකවල තියෙන සම්පත් සේවාලාභී පරිගණක අතරේ හවුලේ භාවිතා කිරීමට අවස්ථාව ලබා දීම අපි ගොනු බෙදා ගැනීම කියලා හඳුන්වනවා. විභාග ප්‍රතිඵල ඇතුළත් කරලා තියෙන සේවාදායකයේ විභාග ප්‍රතිඵල ඇතුළත් දත්ත සමූහයට ඇතුළු වෙලා තමන්ගේ විභාග ප්‍රතිඵලය බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ ක්‍රමවේදය නිසා. දුව, දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සම්බන්ධ වෙනවා නේද? අල්ටිමේට් ICT තක්සේරු පත්‍රිකා වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙනවා ඇති නේද?
ඔව් ටීචර්.
අන්න ඒ වගේ වෙබ් අඩවියකට බොහෝ පරිශීලකයන් සංඛ්‍යාවක් එකවර සම්බන්ධ වීම තුළින් සිද්ධ වෙන්නේ ගොනු බෙදා ගැනීම. ඒ වගේමයි දුවේ පුතේ, අන්තර්ජාලයේ තවත් එක් සේවාවක් තමයි බහුමාධ්‍ය සැපයීම. බහුමාධ්‍ය සැපයීම කියලා කියන්නේ අන්තර්ජාලයේ හරහා පාඨ, ශ්‍රව්‍ය සහ දෘශ්‍යන සියලු ආකාරයේ තොරතුරු හුවමාරු කර ගැනීම.
අපි ආස කරන සින්දු වීඩියෝ පට නරඹන්න පුළුවන් වෙලා තියෙන එක නිසා නේද ටීචර්?
ඔව් දුව. අන්තර්ජාලය හරහා සින්දුවක් වීඩියෝ පටයක් නරඹන වෙලාවේදී ඒ ක්‍රියාවලිය සිදුවුණු ආකාරය පිළිබඳ දුවල පුතාල දන්නවද? අන්තර්ජාලය හරහා සින්දුවක් වීඩියෝ පටයක් තමන්ට ඇසීමට නැරඹීමට කැමති ඕනම බහුමාධ්‍ය ගුණයක් සොයාගන්න ආකාරය මම දැන් පැහැදිලි කරන්නම්. අන්න එහෙම සොයාගනිද්දී අභ්‍යන්තරයේ සිද්ධ වුණු ක්‍රියාවලිය ගැන තමයි දැන් අපි කතා කරන්න යන්නේ. වෙබ් අතිරික්සුවක් භාවිතා කරලා සෙවුම් යන්ත්‍ර ආධාරයෙන් අපට අවශ්‍ය වීඩියෝව හෝ හඬපටය සොයාගත්තට පස්සේ වෙබ් සේවාදායක පරිගණකය පරිශීලක විසින් ඉල්ලීම් කරන ලද විශේෂිත ගුණුව පිළිබඳව පණිවිඩය බහුමාධ්‍ය සේවාදායක පරිගණකය වෙත යොමු කරනවා. ඊට පස්සේ බහුමාධ්‍ය සේවාදායක පරිගණකය පරිශීලක විසින් ඉල්ලුම් කරන ලද ගුණුව වෙබ් සේවාදායක පරිගණකයට යවන්නේ නැතිව කෙලින්ම සේවාලාභී පරිගණකය වෙත යොමු කරනවා. සේවාලාභී පරිගණකයේ මෘදුකාංග මගින් එම ගුණුව ඇසීමට හෝ නැරඹීමට සලස්සනවා.
ටීචර්, විද්‍යුත් තැපෑලෙන් ශබ්දය හා වීඩියෝපට හුවමාරු කරගන්න ආකාරය පිළිබඳ පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද?
ඔව් දුවේ පුතේ, අපට විද්‍යුත් තැපෑල හරහා ශබ්දය වීඩියෝපට හුවමාරු කරන්නත් හැකියාව තියෙනවා. අපි කලින් කතා කරානේ ගුණ හුවමාරු නියමාවලිය පිළිබඳව. ශ්‍රව්‍ය සහ ශ්‍රව්‍ය දෘශ්‍ය ගුණ හුවමාරු කිරීමේදී අපට බිහිවීම උපකාරී වෙන්නේ මේ ගුණ හුවමාරු නියමාවලිය. හිතන්නකෝ, මගේ දූල පුතාලට සුබපැතුම් පතක් යවන්න ඕන කියලා. සුබපැතුම් පතක් තෝරගෙන අන්තර්ජාලයේ හරහාම ඒ මත අපට අවශ්‍ය අකුරු මුද්‍රණය කරලා ඉන් පසුව ඒ සඳහා එකතු කරන ලද තවත් ශ්‍රව්‍ය ගුණකුත් සමග අදාළ ලබන්නාට යවන්න හැකියාව අපට තියෙනවා. හිතන්න, සාමාන්‍ය තැපැල් ක්‍රමය මගින් කිසිසේත්ම මේ වගේ හඬපටයක් යවන්න අවකාශ ලැබෙන්නේ නැහැ ලිපියත් සමගම. එසේ යවන්න අවශ්‍ය නම් කැසට් පටයක වෙනම පටිගත කරලා ඉන් පසුව ලිපිය සමග ලිපි කවරයක බහා ලිපිය යැවිය හැකි. නමුත් අන්තර්ජාලය හරහා ඉතා පහසුවෙන් මේ හඬපටය සමග ලිපිය යැවීම සිදු කළ හැකි. නමුත් සාමාන්‍ය තැපෑල හරහා පාර්සලයක් යවනවා නම් වැඩි මුදලක් ගෙවන්න වෙනව නේද? නමුත් පරිගණකයේ තුල අංකිත ක්‍රමයට සටහන් කිරීමෙන් මේ ශබ්දය කුමක්ද කියලා පැහැදිලිව හඳුනගන්න පරිගණක තැපෑලට අවශ්‍ය වෙන්නේ නැහෙනි. අනික් අතට අන්තර්ජාලය හරහා යවන මේ පණිවිඩ අතරමඟකදී කිසිම කෙනෙකුට අනවසරයෙන් ඇසීමට හෝ බලා ගැනීමට කිසිම ඉඩක් ලැබෙන්නේ නැහැ. නමුත් මගේ දූල පුතාලා දන්නව නේද, අනවසරයෙන් දත්ත මත ප්‍රවේශ වෙන පුද්ගලයන් සහ මෘදුකාංග වර්ග බොහොමයක් තියෙන බව. නමුත් අන්තර්ජාලය හරහා තොරතුරු යැවීම ඉතා ආරක්ෂිතයි. මොකද අන්තර්ජාලය තුල තොරතුරු යැවීමේදී එය සම්පූර්ණයෙන්ම තොරතුරු වෙන වෙනම පුංචි පැකට් විදිහට විවිධ මාර්ග ඔස්සේ යැවීම සිද්ධ කරන නිසා. මේ වගේ පුංචි පැකට් විදිහට යවන ක්‍රමවේදය අපි හඳුන්වනවා පැකට් ස්විචින් ක්‍රමවේදය කියලා. මෙන්න මේ ක්‍රමවේදයේදී කුඩා කොටස්වලට කඩන පැකට්ුවේ එම පැකට්ුව ලබන පුද්ගලයා පිළිබඳ තොරතුරුත් යවන පුද්ගලයා පිළිබඳ තොරතුරුත් පැකට්ුව කීවෙනි පැකට්ුවද කියනවාගත් පිළිවෙලට දක්වලා තියෙනවා. පැකට් සියල්ල විවිධ මාර්ගවල ගොස් අවසානයේ ලැබිය යුතු තැපැල් ගිනුමට යොමු වෙනවා. ඉන් පස්සේ ඒ සෑම පැකට්ුවක්ම ලැබුණු පසු ඒවා ලැබුණු පිළිවෙලට සකස් කරලා ලැබිය යුතු තැනැත්තාට දෙයිලා අන්න ඊට පස්සේ ඒවා සුරක්ෂිතව තැන්පත් කෙරෙනවා. යම් අවස්ථාවක ලබන්නාගේ පරිගණකයේ යම් දෝෂයක් නිසා මේ කුඩා පැකට් යැවීමේදී ඒ පැකට්ුවේ යම්කිසි දෝෂයක් ඇති බව දැනගත්තොත් එම ලිපිය ලබාගත් තැපැල් පරිගණකය වෙතම නැවත දෝෂ රහිතව පැකට් එක ලබා දෙන ලෙස මුල් පරිගණකයෙන් ඉල්ලා සිටිනවා. කිසියම් හේතුවක් නිසා මෙම ලිපිය ලැබිය යුතු තැනැත්තාගේ ලිපිනය කිසිම පරිගණකයකින් සොයාගත නොහැකි වුණොත් ඒ මොහොතේම එම ලිපිය හරවා යැවූ පුද්ගලයාගේ තැපැල් ගිනුමටම නැවත ලබා දෙන්න කටයුතු කරනවා. මෙන්න මේ ආකාරයට විද්‍යුත් තැපැල් ක්‍රමය මගින් අපේ පණිවිඩ වචනවලින්, කටහඬින්, ඡායාරූප විදියට, වීඩියෝපට විදියට විද්‍යුත් තැපැල හරහා යවන්න පුළුවන් බව මගේ දූල පුතාලට දැන් වැටහුණා නේද? මගේ දූල පුතාලට මතකද කලින් මම කතා කරා සඳමාලි කියලා දුවෙක් WhatsApp පණිවිඩ යවන ක්‍රමවේදය තමන්ගේ පරිගණකයට ස්ථාපනය කරලා දෙන්න කියලා ඉල්ලීමක් කළ බව? ඔව්, WhatsApp වගේ තවත් ක්ෂණික පණිවිඩ යවන මෘදුකාංග රාශියක් තියෙනවා. මේ සියල්ලම යෙදුම් මෘදුකාංග. Skype, Viber, Talk, අන්න ඒව තමයි මේ ෂණික පණිවිඩය වන මෘදුකාංග සඳහා උදාහරණ වෙන්නේ. අන්තර්ජාලය හරහා දෙදිනෙකු අතර පෞද්ගලිකව සරල කෙටි පණිවිඩ යොදා ගනිමින් සැනකින් අදහස් හුවමාරු කර ගැනීම ෂණික පණිවිඩ යැවීම කියලා හඳුන්වනවා. මේ ක්‍රමවේදය මගේ දූල පුතාලට ඉද්වියසන සමයේදී බෙහෙවින් වැදගත් වෙන්න ඇති කියලා මට හිතෙනවා. තොරතුරු හා සංනිවේදන තාක්ෂණ විෂය ඉගෙන ගන්න මගේ දූල පුතාලා විනයක් ඇතිව අන්තර්ජාලය සහ විද්‍යුත් තැපෑල පරිහරණය කරන්න, ඒ වගේම ෂණික පණිවිඩ යැවීම, වීඩියෝ පට නැරඹීම ආදිය අධ්‍යාපනික අරමුණු වෙනුවෙන් පමණක් භාවිතා කරන්න හුරු පුරුදු වෙන්න ඕන. ඉතින් දුවේ පුතේ, රුහුණු ගුරු ගෙදර රේඩියෝ පාසලට ඇවිත් මාත් එක්ක එකතු වුණු දුවල පුතාලා සියලු දෙනාටම සුබදායි දවසක්. මගේ දුවල පුතාලට මේ පාඩම සම්බන්ධයෙන් යම් ගැටලුවක් යෝජනාවක් තියෙනවා නම් ඔයාලගේ දුරකථනයේ ICT හිස්තැන G11 හිස්තැන U.3 හිස්තැනක් යොදලා මගේ දූල පුතාලගේ අදහස ටයිප් කරලා 0.7.488.1488 දුරකථන අංකයට කිටි පණිවිඩයක් යොමු කරන්න. ඒ වගේමයි මගේ දූල පුතාලට මේ පාඩම මතකේ තියෙනවද කියලා බලන්න හොඳ අවස්ථාවක් දැන් සලස්වල දීලා තියෙනවා. දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට ගිහිල්ලා, ඒ කියන්නේ spedu.sch.lk කියන වෙබ් අඩවියට පිවිසිලා ඩිජිටල් පැලන්ට් කියන තැන ක්ලික් කරලා ඔන්ලයින් එඩියුකේෂන් ICT බ්ලොග් එක ක්ලික් කරන්නකෝ. අන්න එතකොට මගේ දූල පුතාලට අල්ටිමේට් ICT කියන වැඩසටහනට සම්බන්ධ වෙන්න පුළුවන්. සෑම පාඩමකට අදාළවම සතියකට දෙක බැගින් අලුත් තක්සේරු පත්‍රිකා ලබා දීලා තියෙනවා. ඔන්ලයින් පිළිතුරු සපයලා තමන්ටම තමන්ගේ දැනුම මැනගන්න අවස්ථාව තියෙනවා. ඒ විතරක් නෙමේ දුවේ පුතේ, මේ තක්සේරු පත්‍රිකා බාගත කරගෙන පසුව පිළිතුරු සපයන්නත් මගේ දූල පුතාලට හැකියාව තියෙනවා. ඉතින් ආයෙත් දවසක තොරතුරු හා සංනිවේදන තාක්ෂණ විෂයේ තවත් පාඩම් කොටසකින් ඔබ හමුවන තුරු ආයුබෝවන්.
අවකාශයේ පාසල
ගමින් නගරේ දූපුතුන්ට දැනුම අරන් ගෙදරට එන
රේඩියෝ ඉස්කෝලේ
රුහුණු ගුරු ගෙදර.